SBS Radio.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
ජනපති අපේක්ෂකයා ලෙස විජයග්‍රාහී දේශපාලන මිනිසා අනුර දිසානායක නාමය උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශ කර සිටින වගයි.
මෙම ජනාධිපතිවරණය කියලා කියන්නේ අපේ රටේ ඉතාමත් වැදගත් සංදිස්ථානයක් නියෝජනය කරනවා.
මේ මන්සන්දියේදී අපේ රටේ ජනතාවට තෝරා ගැනීම සඳහා මාවත් දෙකක් විවෘත වී තිබෙනවා. එක් මාවතක් තමයි පෙරණි යල්පිනු අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත. තව මාවතක් පොදු ජනයා වෙනුවෙන් විවෘත කරමින් තිබෙනවා. ඒ තමයි ජනතාවට සතුට, සැපත, නිදහස කැඳවාගෙන එන සෞභාග්‍යයේ මාවත. රට ගොඩනැගීම සඳහා වංකුවම නවත්වන වෘත්තීයවේදීන් ඒ මෙහෙට දායකත්ව සැපයෙහි පොදු ජනයා ඒකරාශි වූ මහජන බලවේගය තමයි ජාතික ජනතා බලවේගය ලෙස අද අපි මේ ගොඩනගමින් තිබෙන්නේ. මේ තමයි මේ රටට අලුත් මාවත පෙන්වුම් කරන බලවේගය. අල්ලස, දූෂණය, වංචාව, අරගත් කැටිකරගත් දූෂිත වලල්ලක්කට අපේ රටේ දේශපාලන බලය අත්පත් වී තිබෙනවා. මේ වෙනස් කළ යුතුයි. මෙතෙක් විවිධ දේශපාලන ව්‍යාපාරවලට හඬ නගන්නේ ඡන්ද දෙන්නේ නැති, ඒකරාශි වෙන්නේ නැති. හැබැයි අපි සියලු ජන කොටසට ආරාධනා කරනවා මේ ව්‍යසනය රට මුදවා ගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි. ඔබ වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් වෙන්නේ නැත.
හොඳයි, දැන් ඊයේ දවසේදී තිබුණු සුවිශේෂත්වය එයයි. ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය තුළ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ වෙනකොට ප්‍රධාන ධාරාවේ දේශපාලනික පක්ෂ තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව ඉඟි පළ කරමින් සිටින විශේෂිත වූ කාලවකවානුවක් ශ්‍රී ලංකාවේ දේශපාලනේ. අපි ගිය සතියේදී කතා බහ කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටු පක්ෂයේ නියෝජනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශ කිරීම. දැන් මේ සතිය වෙනකොට ඊයේ ගෝල්ෆේස් පිටියේදී ජන බලවේගය නමින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගනිමින් අනුර කුමාර් දිසානායක මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නම් කරනු ලැබුවා. ඉතින් ඒ හා සම්බන්ධ වන ප්‍රමුඛතම කාරණාවෙන් තමයි අද අපේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. සතිය දේශපාලනික පුවත් විග්‍රහය ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි මේ විශේෂාංගයට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධවේදී මනෝජ් උඩතියාවල. අපි මනෝජ් මුලින්ම කතා බහ කරමු. දැන් විශාල ජනකායක් සහිතව ඊයේ ගෝල්ෆේස් පිටියේදී පැවැත්වුණු මේ ජනතා විමුක්ති පෙරමුණේ ජන බලවේගයේ තිබුණු සුවිශේෂීත්වය කුමක්ද? ජනතා සහභාගීත්වයේ අදහස් මතවාද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කොයි වගේ විශේෂත්වයක්ද ගත්තේ මේ තුන්වෙනි බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ සැලැස්ම පිළිබඳව කියන කාරණාව පිළිබඳව මුලින්ම?
අපි දැක්ක පහුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව යම් යම් ආකාරයකින් ඉඟිපාල කරා. ඔහු ජාතික ජන බලවේගය හරහා බිහිවන අලුත් අපේක්ෂකයෙක් බව කියුණා. දේශපාලනය පිළිබඳව අත්දැකීම් තියෙන, ආණ්ඩුකරණය පිළිබඳව යම් ආකාරයකින් ක්‍රියාකාරීව කටයුතු කරන්න පුළුවන් උගත් නඩු නැති කෙනෙක්, මේ වගේ උපමාතෘකා ඔස්සේ මේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එකට යම් විදිහට ඉඟි දීලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ. වගේම අගෝස්තු මාසේ 18 වෙනිදා ගාලුමෝදර පිටියේදී මහා ජන බලවේගයක් එක්ක ජාතික ජන බලවේගය අපේක්ෂකයා ඉදිරිපත් කරනවා කියලා කියලා තිබුණා. මේ හරහා විවිධ සංවිධාන 28කට වැඩි පිරිසකගේ සහයෝගයක් සහභාගීත්වයක් ජාතික ජන බලවේගය අපේක්ෂකයාට හිමි වෙනවා කියලා. එතන වමේ කේන්ද්‍රය, අලුත් පරපුර, අලුත් පියාපත්, ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ සංගමය, දිවිවර සහයෝගීතාව, මේ ආදී විදිහට විවිධ සිවිල් සංවිධාන සහ කණ්ඩායම්වල සහයෝගයක් ඔහුට පළ වෙනවා කියලා සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ සියල්ල අතරේ ඔවුන්ගේ අපේක්ෂකයා කවුද කියලා ඔවුන් නොකියන්න වග බලාගත්තා. බොහෝ දුරට මේ කියන්නේ අලුත් කෙනෙක් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර කුමාර් දිසානායකමද මේ අපේක්ෂකයා කියලා ගාලු මුද්‍ර පිටියේදී නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා යම් ආකාරයකින් විවිධ මතක් පළ වුණා. ඔව්, ඒ බව සඳහන් කරමින් ඊයේ දවසේ ගාලු මුද්‍ර පිටියේදී තිබුණු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහත්මයා ඔවුන්ගේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නම් කරනා වගේම ඔහු ඊයේ ගාලු මුද්‍ර පිටියේදී ජනාධිපතිවරයා බවට පත්වීමේ අපේක්ෂාවෙන්ම මේ සඳහා ඉදිරිපත් වන බව ඒ හරහා කියවුණා. ඒ අනුව මේ පිරිවර සමග ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයුම ඊයේ දවසේ ඉඳලා ක්‍රියාත්මක කරන්න ඔවුන් තීරණය කළා. අවුරුදු 20කට පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරේ. 1994 ජනාධිපතිවරණයේදී අපි දැක්ක ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිරිය ප්‍රමුඛ රාජ්‍යයට සහයෝගය දෙනවා. ඊට පස්සේ ඒ සහයෝගීත්වය බිඳවැටුණාට පස්සේ 1999 අවුරුද්දේ නන්දරගුණ තිලක සහෝදරයා නන්දරගුණ තිලක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ඉදිරිපත් කරන ඔහු ලංකාවේ තුන්වනුවට වැඩිම මනාප ලබාගත්ු අපේක්ෂකයා බවට පත් වුණා 99 අවුරුද්දේදී. ඉන් අනතුරුව අපි දකිනවා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාට, 2010 සරත් ෆොන්සේකා මැතිතුමාට, 2015 අවුරුද්දේ ඔවුන් ඍජුව කාටවත් සහයෝගය ලබා දුන්නේ. ඊට පස්සේ අවුරුදු 20කට පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ස්ථිරවම ඉදිරිපත් කරන දෙවන අපේක්ෂකයාත් කවුද කියලා අපිට දැන කියාගන්න පුළුවන්කම ලැබුණා. කොළඹ ගාලු මෝදුර පිටියට එක්කාසු වුණු අතිවිශාල ජන සහභාගීත්වයක් සමග.
ඔව්, අපි දැක්කා ඉතාමත්ම විශාල ජනසංඛ්‍යාවක් ඒකරාශී වෙනවා ගාලු මෝදුර පිටියට. ඊයේ දවසේදී මේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගය මේ ජන හමුවට. දැන් මෙතනදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව යම් කිසි වූ ඉඟි කිරීමක් තිබුණද මනෝජ්?
ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් නොවුනත් අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මොනවද කියන එක ඊයේ දවසේ කතාව ඇතුළෙම අනුර කුමාර දිසානායක මහත්මය සඳහන් කළා. විශේෂයෙන් අල්ලස් දූෂණය පිළිබඳව, ජාතික ආරක්ෂා පිළිබඳව, ජන කණ්ඩායම් අතර බෙදීම් පිළිබඳව, ආර්ථිකය පිළිබඳව මේ කාරණාවලදී ජනතා විමුක්ති පෙරමුණේම නැත්තම් ජාතික ජන බලවේගයේ මෙහෙයවීම කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව දල ඉංගියක් මම විතර අපේ රටේ මහ ජනතාවට ඊයේ දවසේ ලැබුණා කියලා.
ප්‍රධාන කිරීමක් කළා. දැන් මේ වෙනකොට නිශ්චිත වශයෙන්ම ප්‍රධාන දේශපාලන ධාරාවල අපේක්ෂකයන් දෙදෙනෙකු නම් කරලා ඉවරයි කියලා ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ. දැන් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව තවමත් උගතෝ කෝටික ප්‍රශ්නයකට මැදි වෙලා සිටිනවා එක්සත් ජාතික පක්ෂය. විවිධ තොරතුරු ඇහෙන කාල සීමාවක් මේක එක්සත් ජාතික පක්ෂය පැත්තෙන්. විශේෂයෙන්ම පසුගිය සෙනසුරාදා එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායමේ රැස්වීමකුත් පැවැත්වුණා රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසේදී. එතනදී සිදුණු කතාබහ ඉතාමත්ම සුවිශේෂී. ඒ සම්බන්ධව තියෙන තොරතුරු සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව මේ වෙනකොට තියෙන මතවාද සහ කතාබහ පිළිබඳව අපිට කොහොමද අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ අද වෙනකොට?
තෙන්නේ අගෝස්තු මාසයේ ආරම්භ වීමත් එක්ක දිල්රුක්ෂි අපේ රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන හැමෝම හිතුවේ එක්සත් ජාතික පක්ෂය තමයි තමන්ගේ අපේක්ෂකයා මුලින් ඉදිරිපත් කරන්න කියලා. ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන සංධානය බිහි කරගෙන ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අගෝස්තු මාසයේ දෙවෙනිදා නම් කරලා මුලින්ම එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව විදිහට, වර්තමාන ආණ්ඩු බලය හොබවන කණ්ඩායම විදිහට තමන්ගේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරයි කියන විශ්වාසය තමයි ඒ අනුව තිබුණේ. නමුත් මෙතෙක් ඒක එහෙම වුණේ නැහැ. නමුත් පහුගිය සෙනසුරාද වෙන විට මේ තත්ත්වයේ අම්මා ආකාරයකින් සමනයකට පත් වෙලා අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරගෙන අලුත් සංධානය බිහි කරලා අලුත් ජනාධිපති අපේක්ෂකයා බොහෝ විට ඉදිරිපත් කරයි කියන බලාපොරොත්තුව, මේ ප්‍රශ්න එක්සත් ජාතික පෙරමුණ निराකරණය කරගන්නේ කියන බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා විදිහට කබීර් හෂිම් මැතිතුමා පසුගිය සතියේ ලබා දුන්නා. මේ සඳහා හේතුණු කාරණේ තමයි එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න මැතිතුමාගේ ගෙදරදී හම්බ වෙලා අවසන් තීරණයකට එකඟතාවයකට ඇවිල්ලා ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කරගෙන, අලුතින් බිහිවන සංධානය පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කරගෙන, ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තියෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන සියල්ල මහජනතාවට එමන්දත්තා රටට හෙළි කරයි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ අපේක්ෂාවෙන් තමයි රාජ්‍ය සේනාරත්න මැතිතුමාගේ ගෙදරදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මංගල සමරවිරය ඇමතිවරයා, රවි කරුණානායක ඇමතිවරයා, අඛිල විරාජකාරීව සම්පක්ෂ මහලේකම්වරයා, සභාපතිවරයා විදිහට කබීර් රජීම් මැතිතුමා, පාටලි චම්පික රණව කර්ජුන රණතුංග කියන අමාත්‍යවරු, මනෝ ගණේෂන් සහ රවුෆ් හකීම් කියන සසුපක්ෂ නියෝජනය කරන අමාත්‍යවරු මේ අය එකතු වුණේ. නමුත් බහුතර දෙනාගේ අදහස වෙලා තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳව යම් ආකාරයකින් එකඟතාවයකට පැමිණිය යුතුයි කියනදී, නමුත් පැය තුනක විතර සාකච්ඡාවකින් පස්සේ ඒ සඳහා නිසි උත්තරයක් හම්බුනේ නැහැ. මංගල සමරවීර මැතිතුමාගේ පාර්ශවයෙන් මුදල් ඇමතිවරයා විදිහටත් ඔහු සඳහන් කරලා තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඔහුගේ දිනන අපේක්ෂකයා බවට, ඉලා එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂකයා බවට ඉදිරිපත් කළ යුතුයි කියන අදහස. රාජිත් සේනාරත්න මැතිතුමා ඇතුළු පිරිස ඊට විරෝධය පළ කළා කියලා සඳහන් වෙනවා. රාජිත් සේනාරත්න මැතිතුමාම කියලා තියෙනවා ඔහුගේ නිවසේදීම මේ පැවැත්විච්ච රැස්වීමේදී මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පක්ෂයේ විදිහට තීරණ අරගෙන ඊට පස්සේ සංධානයේ විදිහට එකතු වෙලා අපේක්ෂකයා අවසාන වශයෙන් දන්වමු කියන අදහස, රවි කරුණානායක, පාටිලි චම්පික රණවක, මනෝ ගණේෂන් කියන අමාත්‍යවරුන් රැස්වීම ඉවර වෙන්නත් කලින් පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. පැය තුනක විතර කාලයක් පැවැතුණු සාකච්ඡාවෙන් අනතුරුව මේ සහභාගී වුණු සියලු ඇමතිවරු මාධ්‍යයට තමන්ගේ අදහස් පළ නොකරන්නත් වග බලාගත්තා. රවි කරුණානායක ඇමතිවරයාගෙන් අපි කරපු විමසීමකදී ඔහු කිව්වේ ඉදිරි දවසක මාධ්‍ය හමුවක් වෙලා මාධ්‍යයට මේ පිළිබඳ තොරතුරු සඳහන් කරනවා කියලා. නමුත් තවමත් එහෙම තොරතුරු සඳහන් කිරීමක් කරේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ අතර තමන් ජනාධිපති අපේක්ෂකත්වයේ සඳහා ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම නොවැම්බර් මාසයෙන් පස්සේ සජිත් ප්‍රේමදාස යෝගයේ තමයි ආරම්භෙන්නේ කියන අදහස ඔහු කියන්න පටන් අරගෙන තියෙනවා. ඇතැම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සමීප රාජ්‍ය අමාත්‍යවරු කෙසේ හෝ කුමන කණ්ඩායමකින් හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂක බවට පත් වෙනවා කියලා යම් ආකාරයකින් අදහස් දක්වලා තියෙනවා. මේ අනුව ජනතාව තුළ යම් සැකයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් නොවුනොත් වෙනත් කණ්ඩායමක් කරහා හරි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණට ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවාද කියලා. අපි ගිය සතියේ සඳහන් කළා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු එක්කාසු වෙලා යම් ආකාරයකින් ලිපියකට අත්සන් කරා අගමැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අපේක්ෂකත්වය පිළිබඳව කියලා. ඒ ලිපිය පහුගිය 16 වෙනිදා උදේ අග්‍රාමාත්‍යතුමාට රයිල් වික්‍රමසිංහ මැතිතුමාට බහර දීලා තියෙනවා. මේ බහර දීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට හිතවත් ඇමතිවරයෙකුත් කියලා තිබුණේ 50 දෙනෙකුට වැඩි පිරිසක් මේ ලියුමට අත්සන් කරලා තියෙනවා කියලා. නමුත් පක්ෂ නායකත්වයෙන් රනිල් ප්‍රබුද්ධ මැතිතුමාගෙන් ඊට අනුකූලතාවයක් ප්‍රතිචාරයක් තවමත් ලැබිලා නැහැ. කොහොමුණත් දැන් එක්සත් ජාතික පක්ෂය අතර යම් බෙදීමක් නිර්මාණය වේගෙන යන හැඩක් පේන්න තියෙනවානේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කැමැති කට්ටිය අකමැති කට්ටිය කියලා. ඉතින් මේ අනුව මේ ලියලලා දළු දාලා එන ප්‍රශ්නය උඩුදුවලා පක්ෂයේ විදිහට එක්සත් ජාතික පක්ෂයේ බෙහෙද බින්න වීම වළක්වන්න කියලා කරු ජයසූරිය මැතිතුමාට කථානායකතුමා විදිහට යම් මිල්ලිමක් ලැබිලා තියෙනවා. පසුගිය දිනවලත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ආරක්ෂා කරගන්න පක්ෂයක් විදිහට ආරක්ෂා වෙන්න කථානායකතුමා යම් කාර්යභාරයක් ඉෂ්ට කරා කියලාත් විශ්වාසයක් තියෙනවා. ඒ අනුව තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. ඒ අනුව කරු ජයසූරිය මැතිතුමාත් කියලා තියෙනවා තමන් විශ්වාස කරනවා මේ පක්ෂය වටා ඉන්න හැම පුද්ගලයෙකුම පක්ෂ වෙනුවෙන් වටිනා කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා. හින්දා කිසිම කෙනෙක්ට ඉවත් වෙලා පක්ෂයට ගමනක් යන්න බෑ. ඒ හින්දා මේ කණ්ඩායම එකතු කරන්න ඕන කියන අදහස කරු ජයසූරිය මැතිතුමාත් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ඉදිරියේදී මේ කණ්ඩායම් දෙක සමග කරන පුද්ගලයෙක් විදිහට කරු ජයසූරිය මැතිතුමා කටයුතු කිරීමේ හැකියාවකුත් ඉදිරියේදී පේන්න තියෙනවා. දෙලුක්ෂි,
ඔව්, ඒත් එක්කම අපිට මේ තොරතුරු ලැබෙනවා මනෝජ්. දැන් කලින් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි යන්න පිළිබඳව මහජන අවධානය යොමු කරලීමේ රැලියක් සංවිධානය කරලා තිබුණා බදුල්ල ප්‍රදේශයේදී. දැන් මේ සතියේදී මේ 23 වෙනිදා තවත් රැලියක් දකුණ පැත්තට වෙන්නට සංවිධානය වෙනවා කියලා, මාතර ප්‍රදේශ ආශ්‍රිතව සංවිධානය වෙනවා කියලා තොරතුරක් ලැබෙනවා. කවුද මේ පසුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ?
ඔව්, මංගල සමරවීර මුදල් ඇමතිවරයා තමයි මාතර දිස්ත්‍රික්කයේ නායකයා විදිහට මේ රැලිය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. පළමු රැලිය බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ මන්තම් විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා පැවැත්වුවා. ඒකට විශාල සෙනගක් පිරිසක් සහභාගී වුණා. ඊට පස්සේ මේ රැලි මාලාවේ දෙවැනි රැලිය විදිහට තමයි මංගල සමරවීර ඇමතිතුමා මාතරදී මේ රැලිය පවත්වන්න සූදානම් කරලා තියෙනවා.
හොඳයි, දැන් මෙහිදී තවත් විශේෂිත කාරණා කිහිපයක් කෙරෙහි ඊයේ දවසේදී අවධානයට ලක්ුණා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අර්බුදය සම්බන්ධයෙන් විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අදහස් යොමු වීම හරහා මේ අර්බුදයේ තියෙන ප්‍රබලත්වය අපිට වටහා ගන්නට හැකියාවක් ලැබුණා. දැන් පක්ෂ අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී පක්ෂයේ ඇතැම් හඬවලට ඉඩක් නැති වගට යන මේ හෙළිදරව්ව අපිට ආවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එක්තරා මහජන හමුවකදී සඳහන් කරපු මේ ප්‍රකාශයෙන් අපි බලමු.
අද රට විනාශ කරන්න ඕන කණ්ඩායම අද කියනවා සජිත් ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්නේ නැහැයි කියලා. අපි මොන හරි එකක් කණ්ඩායම ඇතුලේ කියනකොට ජනතාවට ඕනේ හවලයි කියලා අපිට මොකද්ද කියන්නේ?
sit down.
ඒ ආසනය කහන්.
sit down.
අපි මේ සටනට ලැහැස්ති වෙලා තියෙන්නේ sit down කරන්න නෙමෙයි මිත්‍රවරුනි. සජිත්ව පෙරමුණට ගන්න.
හොඳයි. එතකොට රාජ්‍ය අමාත්‍ය අජිත් පේපෙරේරා මහතා, විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් කරලීම පිළිබඳව පක්ෂග්‍රාහීව කටයුතු කරන පුද්ගලෙක් අජිත් වී පෙරේරා අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් අදහස් දැක්වීමක් සිදු කළා.
දිනන්න පුළුවන් රටේ මිනිස්සු ඉල්ලන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතුමා. ඉතින් එතුමාගේ අපේක්ෂකත්වය ස්ථිර කිරීමට සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරා නම් මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ.
හොඳයි, අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරමාර්ථ පිළිබඳවත් මේ වෙනකොට තියෙන සූදානම පිළිබඳවත් අවධානය යොමු කළ බලමු ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තාම හරියට ජනාධිපතිවරණ අපේක්ෂකයක් ඉදිරිපත් කරනවාද නැද්ද යන්න පිළිබඳවත් සඳහන් කිරීමක් නැහැ. අපි මේ වැඩසටහනෙනුත් මීට කලින් සාකච්ඡා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පොහොට්ටු පක්ෂයත් අතර සිදු වෙමින් පවතින සාකච්ඡා වාර පිළිබඳව. දැන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් මොනවද ලැබෙන අලුත්ම ආරංචි?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් විශේෂයෙන් ජනාධිපතිතුමා තාමත් සමන් ඉදිරිපත් කරනවාද අපේක්ෂකයෙක් විදිහට නැද්ද කියන මතය ප්‍රකාශයටපත් නොකර ඒ වටහා සියලු කාරණා පිළිබඳව අදහස් දක්වනවා අපි දැකලා තියෙනවා. ඊයේ දවසේ රෙකමෙන්ඩේෂන් එකක් රෙකමදෝරු කිරීමකුත් සිද්ධ වුණා සජිත් ප්‍රේමදාස මැතිතුමා පිළිබඳව. උදාගම්මාන විවෘත කිරීමේ උත්සවයකදී සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ අවංක වැඩ කරන බොරු කරන්න ති නායකයෙකු කියන අදහස මතු කරන ප්‍රකාශයක් වේදිකාවේදී සිද්ධ කළා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සම්බන්ධයෙන්. කොමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමත් කිව්වේ ජනාධිපතිවරණයට තරඟ කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැමති වෙනවා නම් ඊට ශක්තිය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට තමන් සූදානම් කියලා ලබන සැප්තැම්බර් 3 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය තියෙනවා. මේ වෙනකොට මේ ගැටලුව නිරාකරණය කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් වෙනවද නැද්ද කියන අදහස පළ කරන්න යම් ආකාරයකින් සූදානමක් වෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඳහන් කරනවා. ඒත් එක්කම විලුක්ෂී දැන් පුළුල් දේශපාලන සම්දානයක් පිටවන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර කෙරෙන සාකච්ඡා මේ සති අලුත් මුහුණුවරක් ගන්නත් නියමිතව තිබෙනවා. මේ වෙනකන් සාකච්ඡා පැවැත්ුණේ දෙපාර්ශ්වයේ කමිටු දෙකක සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් මහින්ද අමරවීර, රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස, දයාසිරි ජයසේකර කියන අය සහභාගී වුණා. පොදුජන පෙරමුණ පැත්තෙන් GL පීරිස්, ඩලසල්හ පෙරමුණ සහ ජගත් වැල්ලවත්ත කියන අය සහභාගී වුණා. නමුත් දැන් පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකවරයා විදිහට නම් කරලා තියෙන නිසා මේ සාකච්ඡා යම් විසඳුම් මාර්ගයකට අරගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක සාකච්ඡා කරන්න මේ සතියේ යම් ආකාරයේ හමුවක් පවත්වන්නත් ගොඩක් උරට ඉඩ තියෙනවා කියලා සඳහන් වෙනවා. එහෙම සූදානමක් තමයි ජනාධිපතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් තියෙන්නේ. දැන් අර පහුගිය දිනවලත් යම් ඉඟිඵල වුණානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් එක්ක එකතු නොවි එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සටනට ආවුතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය හේතු කරන සූදානමක් තියනවාද කියලා. දැන් මේ පිළිබඳව මම හිතන්නේ කතා බහ අලුත් තැනකට යොමු වෙවි. ඊයේ දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයා පිළිබඳව යම් විශ්වාසයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දේශපාලන වේදිකාවේ ගොඩනැගීම කියන කාරණයක් එක්ක මේ පිළිබඳව කතා බහ ආයි සලුත් වෙන්නත් ඉඩ තිබෙනවා. මොකද මෙහෙම සහතිකයක් එකවර සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දුන්නේ ඇයිද කියන කාරණය පෞගේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂම නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ට සැකයක් තිබුණා මෙහෙම අවබෝධතාවක් ඇති වෙන්නද යන්නේ කියලා. ඉතින් මේ ප්‍රකාශත් එක්ක ඒ පිළිබඳව අදහස් අලුතින් මේ සතියේ අලුත් වෙන්නත් යම් ආකාරයකින් ඉඩ තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් බැලුවට පස්සේ.
ගරු සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මේ ආණ්ඩුව තුල සිටින දක්ෂ ඇමතිවරේ අවංක ඇමතිවරේ සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දේශපාලනයේ දූෂිතෙක් නොවේ, පොරෙක් නෙවේ. මේ රටේ පහුගිය අවුරුදු 25ක 30ක ගත්තොත් අවංක ඇමතිවරු කවුද, අවංක දේශපාලනඥයෝ කවුද කියලා මම දන්නවා කියන්නේ. ඒ වගේම හොරු වංචාකාරයෝ දූෂිතයෝ මිනීමරුවෝ කවුද කියලා කියන්නත් මම දන්නවා. ජනතාවට මම දුන්නු දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම තමුන්නාන්සලාගේ බඩට දැනෙන්නෙත් නෑ, සාක්කුවට දැනෙන්නෙත් නෑ. ඒක තමයි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය. ආණ්ඩුවේ තුවක්කුවක් මේ රටේ කිසිම පුරවැසියෙකුට පත්තු වෙච්ච නැති ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා මම තමුන්නාන්සලාට කියනවා.
දැන් අපි දකිනවා මේ වෙනකොට නම් කරලා තියෙන ජනාධිපතිවර අපේක්ෂකවරුන් දෙපළ අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අපේක්ෂක විදිහට නම් කරන ලද ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව ශ්‍රී ලංකා පුරාම පැවැත්වෙන විවිධ හමු සහ ඔහු යම් යම් ස්ථානවලට යන විටදී ලැබෙන ජනතා ප්‍රතිචාර පිළිබඳව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරණයක් ලබා දීම සහ මාධ්‍ය විශාල අවධානයක් තියෙන වගට මේ ගෝඨා බලය පිළිබඳව මම ටිකක් අවධානය යොමු කරන්න කැමතියි මනෝජ්. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව තියෙන ජනතා මතය, ආකල්ප, එතකොට දේශපාලනිකව ඔහු පිළිබඳව සිදුවෙන කතාබහ මොනවාද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ? ඒ සම්බන්ධව තියෙන ප්‍රවණතාව කොහොමද? කොයි මට්ටමින්ද?
ඔව්, දැන් පොදු ජන පෙරමුණ පැත්තෙන් ඔවුන් සූදානම් වෙනවා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්න. දළ සලහතරු මන්ත්‍රීතුමා සඳහන් කරන විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දක්වන සියලු පාර්ශ්වවල අදහස් සැලකිල්ලට අරගෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකසන්න සූදානමක් තියෙනවා කියලා පැත්තෙන් සඳහන් වෙනවා. ඒත් එක්කම සංවර්ධනය උදෙසා තරුණයන්ගේ යෝජනා සහ ඉල්ලීම් ඇතුළත් ප්‍රකාශයක් ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බාර දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ සූදානම් වෙනවා. ලබන 24 වෙනිදා තියෙන උත්සවයකදී මේක අවස්ථාවක් කරගන්නවා කියලා ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමරුගම් මැතිතුමා සඳහන් කළා. ඒත් එක්කම උතුරු පළාතේ මැතිවරණ ශක්තිය වර්ධනය කරගන්න පොදු ජන පෙරමුණ තීරණය කරලා තියෙනවා. සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා උතුරේ ප්‍රවර්ධන කටයුතු තවදුරටත් වැඩි කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. පොදු ජන පෙරමුණ විදිහට ඔවුන් විශ්වාස කරනවා උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ශක්තිය දැන් 30% විතර වෙනකන් අඩු වෙලා තියෙනවා. එහිඳ ඉතිරි 70%ෙන් 30% විතර ප්‍රමාණයක් ඡන්ද ප්‍රමාණයක් තමන්ට ලබා ගන්න යම් පුළුවන්කමක් තියෙනවා. එහිඳ උතුරු නැගෙනහිරට වැඩි ශක්තියක් යොදවලා ප්‍රවර්ධන කටයුතු වැඩි කරන්න ඔවුන් බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ගොඩනැගිලා තියෙන ආකල්පය මොකක්ද කියන අදහසත් දිලුක්ෂි මතු කරපු ප්‍රශ්නය ඇතුළේ තිබුණා. අපි දැක්කා බොහොම ක්‍රමිකව දේශපාලන මාතෘකා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා අරගෙන යනවත් එක්කම ඉලිය සංවිධානය වැනි සංවිධානත් එක්ක වැඩමුළුත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වියත්මග වැනි සංවිධානත් එක්ක රටේ විවිධ පිරිස් ඒක රාශී කළා. රටේ අනාගත බලාපොරොත්තු අපේක්ෂාවන් පිළිබඳව කතා කළා. ලංකාව මූණ දීලා තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා. උගතුන් වියතුන් විදිහට ඔවුන් කොහොමද මේ ප්‍රශ්න සඳහා මූණ දෙන්නේ කියලා මේ එළිය සහ වියත්මග වේදිකාවල මේ රටේ නම් දරා සිටින බුද්ධිමතුන් අදහස් පළ කළා. ඒ අනුව රටේ සියලු බලවේගවල අවධානය දිනා ගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැකියාව ලැබුණා. ඒත් එක්කම ඔහුට විරුද්ධව යම් මතවාද සමාජය තුළ ගොඩනගන්න පටන් ගත්තා. ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛත්වය ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරනවා වගේම ඔවුන්ගේ කාල සමයේදී යම් බිය වර්ධන සිදුවීම් මේ නැත්තම් යම් ආකාරයකින් සුදුසු නොවන ක්‍රියාවල සුදුවැන් සංස්කෘතිය වැනි කාරණා ආයිමත් මතුවෙන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විපක්ෂ කණ්ඩායම් ගොඩනැගුවා. සමාජය ඇතුලේ ප්‍රධාන අදහසක් ගොනු කරලා තිබුණේ මේ වෙලාවේ ජාතික ආරක්ෂාව තමයි ප්‍රශ්නය. එය තහවුරු කිරීම අවශ්‍යයි. විදේශ රටවල් යම් මැදිහත් වීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිද්ධ කරනවා කියලා. මම හිතන්නේ ඊට ඔවුන්ට පොදු ජන පෙරමුණට සහයෝගය දෙන ප්‍රධාන කාරණාවක් බවට පත් වුණා පාස්කු ප්‍රහාරය. ඒ අනුව ඔවුන්ගේ මාතෘකාව ඔවුන්ට පොදු ජන පෙරමුණ විදිහට තවත් ශක්තිමත් කරන්න පුළුවන්කම ලැබුණා. රටේ ජාතික ආරක්ෂාව ආයිමත් අර්බුදයට ලක් වෙලා තියෙනවා කියලා ඒ අනුව යම් ජන මතයක් ගොඩනැගුණු බවත් අපි දන්නවා. නමුත් ශ්‍රී ලංකාවේ මෑත කාලයේ දේශපාලනයේ ප්‍රධාන ඡන්ද දායකයන් ප්‍රමාණය විශේෂයෙන් අපි කියනවා මේ පාවෙන ඡන්ද දැන් ආයිමත් වැඩි වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අර බ්ලොක් වෝට් එක කැපුවත් කොළ කියන ඡන්ද ප්‍රමාණය 134ක් වගේ මට්ටමකට තමයි දැන් සාකච්ඡා කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කණ්ඩායමක් විදිහට 140-145 පන්නන ඡන්ද ප්‍රමාණයක් පළාත් සභා ඡන්දයේදී බලාපොරොත්තුවක් විදිහට ඔවුන් තබලා තියෙනවා. නමුත් අපි දන්නවා මෙවර මැතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් ඡන්ද 165-70 විතර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. ඉතින් පොදු ජන පෙරමුණ පැත්තෙන් බැලුවොත් තව 120-125 ඡන්ද ප්‍රමාණයක්, එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් බැලුවත් තව ඡන්ද 130ක විතර ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ ඡන්ද ලැබෙන්නේ මේ පාවෙන ඡන්ද ප්‍රමාණයත් එක්ක. අපි දන්නවා පහුගිය දිනවල අපේ රටේ යම් මතයක් ඇති වුණා සමාජ මාධ්‍ය ඔස්සේ සහ විකල්ප මත දරන්නන් අතර මේ 225 මෙපා මේ පාර්ලිමේන්තුවම විසිරුව ඇරලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕන කියලා. ඉතින් මේ පිරිස තාමත් නිහඬයි තීරක බලවේගයේ මේ කණ්ඩායම. ඉතින් ඔවුන් කොහොමද වැඩ කරන්න කියන තත්වයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය පිළිබඳව මත පල කරන්න පුළුවන්. විශේෂයෙන් මේ ඡන්ද ප්‍රමාණය නිහඬව සිටීමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඒ අනුව ඔවුන්ගේ මතය කොයි විදිහට අවසාන මොහොතේ ප්‍රකාශයට පත්වෙයිද කියන අදහස තියෙනවා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් බැලුවොත් වර්තමාන ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මැතිවරණයට නම් වෙනවා කියනවත් එක්කම රාජ්‍ය සේනාරත්න මැතිතුමා මට මතකයි සඳහන් කරනවා අපි පටන් ගන්නේ 130 කියලා. ඒකට හේතුව තමයි අපේ රටේ සුළු ජනතාව අතර 130ක විතර ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් එක්සත් ජාතික පෙරමුණ රජයට ඍජුව ලැබෙයි කියන බලාපොරොත්තුවක් ඔවුන්ට තිබුණා. එහෙමනම් මහා ඡන්ද ප්‍රමාණයෙන් ඉතුරු 70-120ක විතර ප්‍රමාණයක් දිනා ගැනීමේ අවශ්‍යතාවය තමයි එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් තිබුණේ. නමුත් ඇත්තටම මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මුස්ලිම් දෙමළ ඡන්ද හම්බ වෙන්නේ නැද්දම කියන ප්‍රශ්නයක් ඉදිරියේදී සමීක්ෂණ මගින් විසඳ ගන්න පුළුවන් කමක් තියෙයි. එතකොට තමයි අපිට හරියටම නිල ප්‍රතිඵලයේ නිසි ප්‍රතිඵලයේ 50% මොනවද නැද්ද කියලා හරියටම සඳහන් කරන්න පුළුවන් කමක් තියෙන්නේ.
හොඳයි, අපි පසුගිය සතියේ සිකුරාදා වැඩසටහනෙන් අපේ ලෝ වටා විදේශ විති සමාලෝචනයෙන් කතා බහ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මේ කාර්තුවට අදාළ වන ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරලීමේ ලේඛනයෙහි ඇතුළත් නොවන වගට වන ප්‍රවෘතිය අපි ඔබට ආරාධනා කරනවා. කාල වේලාව සීමා සහිත නිසා එය මේ අවස්ථාවේදී කතා බහ කිරීමට නොහැකි. ඒ සම්බන්ධව වන තොරතුරු අපගේ අන්තර්ජාලයට ගිහිල්ලා නැවත වතාවක් සමන්දෙන්නට පුළුවන්. ලෝ වටා විදේශ විති සංග්‍රහයට පසුගිය සිකුරාදා වැඩසටහනට www.sbs.com.au/sinhalis අපගේ වෙබ අඩවිය. දැන් අර පසුගිය 11 වෙනිදා පවත්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ඒ මහා සමුළුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායකත්වයේ හිමුණානේ විපක්ෂ නායකවරයාට මහින්ද රාජපක්ෂ මහතාට. දැන් ඒත් එක්කම ඇතිවන කතා බහ තමයි දැන් ඔහු මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ලබාගෙන තියෙන කෙනෙක්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරයෙක්. ඔහුගේ එතකොට මේ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයට මොකද වෙන්නේ? දැන් එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉබේම අහෝසි වෙනවා නම් ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයේ ගත්තට පස්සේ ඔහුගේ මන්ත්‍රී දුරේට මොකද වෙන්නේ? හි වළංගුභාවයට මොකද වෙන්නේ? විපක්ෂ නායක තනතුරට මොකද වෙන්නේ? ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තෙන් යම් කිසි අදහස් දැක්වීමක් සිද්ධ කරලා තියෙනවද?
අදහස් දැක්වීමක් ඔවුන් පොදුවේ කරලා තියෙන්නේ එළඹෙන ඕනෑම සත්වයකට මෝහන දෙන්න තමන්ගේ කණ්ඩායම සූදානම් කියන. මහින්ද රාජපක්ෂ මහත්තුමා මේකට උත්තර නොදුන්නත් මේ ප්‍රශ්නය සෙසු මන්ත්‍රීවරුන්ට, පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් වුණා. යම් ආකාරයක මේ සම්මේලනය පවත්වන්න කලින් ඔබතුමාල මේ සම්මේලනයට ගිහිල්ලා පොදු ජන පෙරමුණේ නායකත්වයේ එම නැත්නම් මේකේ සමාජිකත්වය අරගත්තු තින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සමාජිකත්වය අහෝසි වෙනව නේද? ඒ මොනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අභියෝගයට ලක් වෙනව නේද? කෙලොන් සීල දෙනා මේකට දීපු උත්තරේ තමයි ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඊට මුහුණ දෙන්න සූදානම්, මේකට මුහුණ දෙනවා කියන එක. නමුත් දිලුක්ෂමත කරපු ප්‍රශ්නයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් විදිහට කටයුතු කරනවා. එතකොට ඒ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයා තවත් පක්ෂයක නායකත්වයක් ලබා ගන්නේ කොහොමද? ඒ නායකත්වය ලබා ගැනීමට ඉරහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න බැරිද? ඔවුන් එහෙම කටයුතු කරොතින් පක්ෂයේ විනය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාට එරෙහි වුණ තීරණයක් අරගන්න පුළුවන්. එහෙම නොතින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් අභියෝගයට ලක් වෙනව නේද? ඔව්, එහෙම ප්‍රශ්නයක් වුණොතින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න සිද්ධ වේවිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරනවා මේ සමාජික වෙනත් පක්ෂවල සමාජිකත්වය ගත්තු පිරිස් වෙන පක්ෂ ප්‍රවර්ධනය කරන පිරිස් වලට විනය ක්‍රියාමාර්ග අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයත් හිටවන්නේ. ඔව්, එහෙම නොතින් ආයි පාර්ලිමේන්තු වෙන්න විදිහක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අවශ්‍ය වෙනවා. ඒකවල විපක්ෂ නායක ධූරය ඉබේම අවශ්‍ය වෙන්න පුළුවන් නේද? මෙහෙම තර්ක අදහස් මත වෙනවා. ඒ කියන්නේ මේ කිසිම කණ්ඩායමක කෙනෙක් පක්ෂයෙන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීකම ඉවත් වෙලා යන්න කෙලින්ම සූදානමක් නැහැ නේ. මේක කරනවා නම් කරන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අරගෙන මේ අය ඉවත් කරන්න ඕන. හැබැයි පක්ෂයේ විදිහට ප්‍රතිපත්තිමේ තීරණයක් සාමාරගෙන නැහැ. ඔවුන් මේ පිළිබඳව කතා වෙන්නේ නැහැ. ඔවුන් ඒ පියවරට ගියොත් තමයි මේ සියලු තත්ත්වය ඇති වෙන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉරේව එහෙම පියවරක් ගනිවිද කියන තර්කයේ සැකය තවමත් අපසතුව තියෙනවා. ඒකට හේතුව අපි දැක්කේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් කතා කරන්නේ පොහොට්ටුවේ සම්මේලනයේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්න එපා කියලා තීරණයක් අරගෙන තියෙද්දි ඊට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කටයුතු කරපු අයට ඉරෙහිව විනය පියවර ගන්නවා කියන මට්ටමට තමයි තාම සාකච්ඡා වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා තාම පියවරකට එමන් නැත්තම් ඒ සඳහා වෙන ක්‍රියාමාර්ග අරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම් බවක් තවමත් පේන්නේ නැහැ.
දැන් මේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව උණුසුම් වාතාවරණයේ සැකසෙමින් තියෙන අතරතුරේදී සෑහෙන කලක් ප්‍රමාද වෙමින් පවතින පළාත් සභා මැතිවරණයත් පවත්වීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන වගට කරුණු හොයා බලන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කරුණු විමසා බැලීමක් සිදු කරන්න කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගයක් කළ තියෙන වගට අපි මීට කලින් සතියකත් කතා බහ කළා. දැන් මේකේ මේ තාම නිශ්චිත තීරණයක් ඇවිල්ලා නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණය මේ සතියේදී ලැබීමට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී මැතිවරණයේ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතාත් මේ පළාත් සභා මැතිවරණයක් තියන්න පුළුවන්ද බැරිද කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉන්නේ. දැන් මේ සම්බන්ධව තියෙන කතා බහ මොකක්ද? මේ හදිසියෙයි පළාත් සභා මැතිවරණයක් කෙසේ හෝ තිබීමේ අවශ්‍යතාවක් මතුවෙලා තියෙන්නේ. මේ පිළිබඳව තියෙන දේශපාලනික කතා බහ කොහොමද මනෝජ්?
ඔව්, දැන් ඌර පළාත් සභාව ඇර අනෙක් පළාත් සභා අටේම නිල කාලය මෙවැනි විට අවසන් වෙලා තියෙන්නේ. ඇතැම් පළාත් සභා අවුරුදු 2ක විතර කාලයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හින්දා මැතිවරණ කොමිසම මේ සභාපතිවරයා මේ පිළිබඳව විවිධ ඉල්ලීම් කළා. සමාජයට අදහස් දැක්වුවා, දේශපාලන පක්ෂවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා කිව්වා, නඩු දාන්න කියලා කිව්වා. නමුත් එහෙම සූදානමක් හරිහැටි නොවුණු නිසා අපි දැක්කා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලලා තිනෝ මේ පිළිබඳව ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන් නම් මැදිහත් වෙලා ජනතාවගේ ඡන්දයිතිය ලබා දෙන්න පළාත් සභා මැතිවරණේ පවත්වන්න කියලා. ඉතින් ඒ අනුවත් තමයි ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වුණේ. පළාත් සභා මැතිවරණය කොහොමද තියන්නේ කියලා දැන් පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තියෙනවා. ඒ අනුව අලුත් ක්‍රමයට ඡන්දේ පවත්වන්න සූදානමක් තියෙනවා. නමුත් සීමා නිර්ණ කමිටු වාර්තාව නැහැ. එතකොට පළාත් සභා ඡන්දේ පවත්වන්න බෑ. එහෙමනම් පාර්ලිමේන්තුව විදියට තීරණයක් අරගන්න ඕනේ. යම් ආකාරයකින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා මේ වතාවේ පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වලා ඊළඟ වතාවේ සීමා නිර්ණ ගැටලු නිරාකරණය කරන අලුත් ක්‍රමයට ඡන්දේ පවත්වනවා කියලා. එහෙම පාර්ලිමේන්තුව ඇතුලේ සූදානමකුත් නැහැ. ඒ හින්දා ජනාධිපතිවරයා තමන්ට තියෙන බලතල අනුව නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා තියෙනවා ලබන 30 වෙනිදාට කලින් මේ මතය දැනුම් දෙන්න කියලා. කොමුණක් සිකුරාද වෙද්දි මේ මාසේ 23 වෙනිදා වෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු බඩුල්ලක් පත් කරලා තියෙනවා මේ පිළිබඳව විභාග කරන්න. ඒ විභාගයෙන් පස්සේ 23 වෙනිදායින් පස්සේ බොහෝදුරට මේ තීරණය ලබා දෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වුණොතින් ජනාධිපතිවරණට කලින් පළාත් සභා මැතිවරණය පැවැත්වෙනවාද කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ මත තීරණය කරන්න නියමිත වෙලා තියෙනවා. කොමුණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දිවල ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, මේ සියලු පක්ෂ නොලිල මට්ටමින් යම් ආකාරයකින් ප්‍රධාන පක්ෂ සියල්ලම තමන්ගේ සංවිධායකවරුන්ට පළාත් සභා මැතිවරණයට සූදානම් වෙන්න කියන ඉඟියක් ලබා දීලා තියෙනවා. අපි බලමු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවාට පස්සේ ඒ මතය ලබන සිකුරාදායින් පස්සේ ලැබුණාට පස්සේ මොකද්ද මැතිවරණ කොමිසම ගන්න ක්‍රියාමාර්ගය කියලා අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ මේ පිළිබඳව කතාබහ ආයෙත් මතුවලා තියෙනවා. ඒකට හේතුව කෙලින්ම ඍජු ඇඟිල්ල දික් කරන්නේ සෙසු කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජනාධිපතිවරණය කල් දාගන්න උත්සාහ කරනවා කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් කියන්නේ මේ අවුරුදු 2ක් විතර දිස්සේ පළාත් සභා මැතිවරණය කල් යන නිසා පළාත් සභා 8ක මිනිල කාලය අවසන් වෙලා තියෙන නිසා ඒකත් තියන්න පුළුවන්ද කියලා උන් උත්සාහ කරනවා කියලා.
දැන් මේ මැතිවරණ පැවැත්වන්නට උණුසුම් වාතාවරණය නිර්මාණය වෙමින් තියෙන අතරතුරේදී කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින තජුඩීන් ඝාතනය, එතකොට කීත්නුවාට පහර දීමේ මාධ්‍යවේදී කීත්නුවාට පහර දීමේ සිදුවීම, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මේ වගේ නඩුවලට සම්බන්ධ මේ ලිපිගුණ ඉදිරියට අරන් ඒමේ සූදානමක් තියෙනවා නීතිපතිවරයාගේ දප්පුලද ලිවේරා මහතාගේ. මේ පසුපස මොකක්ද තියෙන සිදුවීම කියන කාරණාව පිළිබඳවත් යම්කිසි අවධානයක් තියෙනවා. මම කැමතියි දැනගන්න මේ සම්බන්ධව තිරේ පිටුපස තියෙන කතාබහ මොකක්ද කියලා.
ඔව්, මේ කාරණේ අරඹයා විවිධ අය විවිධ අදහස් පළ කරනවා අපි දැකලා තියෙනවා. යම් විදිහට අනාගත දේශපාලනට තීරණාත්මක තීන්දුව කීපයක් ගන්න මේ නඩුව ඉස්සරහට අරගෙන එනවාද කියලා. වචනෙන්ම කියනවා නම් නීතිපතිතුමා පරණ ෆයිල් අදින්නේ මොකද කියන අදහස සමාජය තුළ යම් සාකච්ඡාවට බද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව මම හිතන්නේ වෙනම ප්‍රශ්න කරන්න කාටවත් ඉඩක් සලසලා නැහැ. ඒකට හේතුව මේ විවිධ කණ්ඩායම් ගොඩ කරලා තිබුණු නඩු. මේ පිළිබඳව යම් සාක්ෂි විමසීම් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙච්ච නඩු. වසීම් තාජුදීන් ඝාතනය, කීප අරගෙන යාම, ලසන වික්‍රමතුංග ඝාතනය කිරීම, අර මේ පුද්ගලයින් තරුණයින් 11 දෙනෙකු අතුරුදහන් කිරීම, මේ ආදී කාරණා මෙහෙම නඩු 6ක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න සොයා බලන්න කියලා පොලිස්පතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයාට නීතිපතිතුමා නියෝග කරලා තියෙනවා. ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන්න කියලා කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම වැඩ බලන පොලිස්පතිවරයාට කියලා තියෙනවා සම්පූර්ණ නොකරපු ෆයිල් මේ සඳහා ඉදිරිපත් කරන්න එපා කියලා. ඉතින් මේ අනුව බලුවට පස්සේ ඉක්මනට මේ නඩු විසඳන්න, එමන් නැත්තම් ඒවට ක්‍රියාමාර්ග ගන්න සූදානමක් තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. දේශපාලනික වශයෙන් මොන අතපෙවීම් කරත් ඇඟිලි දිගුවීම් සිද්ධ කරත් දැනට මේ සාකච්ඡා වෙමින් තියෙන ෆයිල් උඩට ඇවිල්ලා තියෙන නඩු තමයි මේ ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ නීතිපතිතුමා.
හොඳයි මනෝජ් අපි එහෙමනම් සූතිවන්ත වෙනවා මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික කාරණා විග්‍රහයට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි කාල වේලාව ඉතාමත්ම සීමා සහිත නිසා අපි ඔබට දැන් සමු දෙනවා අපි නැවතත් ඔබව බලාපොරොත්තු වෙනවා මේ දේශපාලන විග්‍රහයට ලබන සතියේ සඳතා සුපුරුදු ලෙසින් මේ වගේ අලුත්ම ශ්‍රී ලංකාවේ දේශපාලනික කාරණා අප වෙත සමීප කරලයි කියන බලාපොරොත්තු ඇතුව බොහොම ස්තුතියි
අපගේ වෙබ්බඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ්බඩවියට sbs.com.au/sinhalese.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.